මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං, පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි, ජීවාවේරමණී සික්ඛාපදං සමාදියාමි, විචරණේන සද්ධින් ආජීවර්ධනක සීලං ධම්මං සාධිකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ ධම්මං,
සත්තම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, මනෝ කුම්භංගමා සම්මා මනෝ සික්ඛා මනෝ යා මනසා ච චේ පසන්නේන භාසති වා කරෝති වා සතෝ නං සුඛමන්දේති ඡායාව අනපායින්ති සදහවත් සින්නාදී බුදු කෙනෙක් ලෝකේ පහළ වීමම සිතක ඇති ප්‍රාතිහාර්ය ශක්තිය පෙන්වුම් කරන සිද්ධියක්. සිතක දියුණුවේ පිරිසිදු භවයේ පහන් භවයේ උපරිම මට්ටම අපට දකින්න පුළුවන් වන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් තුලින්. ඒ වගේම ඒ වගේ බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා ධර්මීය දේශනා කරන්නේ අපේ සිත දියුණු කර ගැනීමට, පිරිසිදු කර ගැනීමට, පහන් කර ගැනීමටයි. මේ සංසාරයෙන් මිදීම කියලා කියන මේ සංසාර විමුක්තිය, සසර දුකින් මිදීම කියන මේ බරපතල වැඩපිළිවෙලට මූලික වන්නේ අපේ හිතයි. හිත ප්‍රයෝජනයට අරගෙනයි වෙන විද්‍යාත්මක උපක්‍රම වලින් නෙවෙයි මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් වන්නේ. මේ අපේ හිත මේ පටු වෙන්නේ, පුළුල් වෙන්නේ, ඒ වගේම කුංචි වෙන්නේ, ලොකු වෙන්නේ, මේ හැම එකක්ම මේ වෙනස්කම් සිද්ධ වෙන්නේ හිත ගන්න අරමුණ අනුව. ඒ බව බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල හේතු උදාහරණ සහිතවම පෙන්වුම් කළ දුන්නා. අපේ හිත කුංචි අරමුණක් ගත්තොත් හිත කුංචි වෙනවා, ලොකු අරමුණක් ගත්තොත් ලොකු වෙනවා. අන්න ඒ විදිහට මේ හිත ඒ ගන්න අරමුණ අනුව. දැන් අපි මේ මාතෘකා කර ගාථා ධර්මයට අදාළ නිදාන කතාවෙන් අපිට මෙන්න මේ හිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. සැවැත් නුවර සිටියා බොහොම ධනවත් නමුත් ඉතාමත්ම මසුරු බ්‍රාහ්මණී. මේ බ්‍රාහ්මණයා කාටවත් කවදාවත් කිසිවක් දුන්නේ නැහැ කියන අදහසින් ඒ අදහස අනුව සමාජයේ මේ බමුණට නමක් දුන්නා, පට බැඳුනා අදින්න කුබ්බක කියලා. අදින්න කුබ්බ කියන වචනේ තේරුමේ දැන් සිංහලෙන් කියනවනේ ඒක නුදුන් විරු, කවදාවත් කාටවත් දුන්නේ නැති එක. නුදුන් විරු කියලා මෙයාට නමක් ලැබුණා මේ බ්‍රාහ්මණයාට. මේ කාලේ වගේ ඒ කාලෙත් මිනිස්සු නම් පටවඳින්න බොහොම දක්ෂතාවයෙන් නැහැ. ඉතින් මේ බමුණට හිටියා එකම පුත්‍රයෙක් බොහොම ප්‍රියමනාපයි. පුතාට බොහොම ආදරේ එකම දරුවා නිසා. නමුත් ඊට වැඩිය ආදරේ තමන්ගේ ධනයට. ඒක නිසා මේ පුතාට ඒ සමාජ චාරිත්‍රය අනුව කර්ණාභරණ හදන්න සිද්ධ වුණා. ඒ කාරණේදී මේ බමුණ කල්පනා කළා දැන් රන්තරුවෙක් ගෙන්වුවොත් මට මේවට මගේ ධනය විනාශ වෙනවා. ඒක නිසා මම මේ කර්ණාභරණ හදන්න ඕන කියලා පොඩි රත්තරන් කෑලි දෙකක් තල්ලලා මේ දරුවාගේ කණේ එල්ලුවා. ඉතින් අර මේ දරුවටත් ඒ විදිහටම නමක් බට බැඳුන සමාජයෙන් මේ කණේ එල්ලපු ආභරණ යනුව මට්ට කුණ්ඩලී කියලා. මට කොඬොල් මට්ටම් කරපු රත්තරන් මේ කර්ණාභරණ කඩුක්කම් කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක් මේ එල්ලුවා. ඉතින් ওই විදිහට මේ දරුවා ඉතාමත්ම දුක්ඛිත විදිහට ජීවිතය ගත කළ නිසා වගේ වෙන්නත් ඇති. අවුරුදු 16 විතර වෙනකොට පාණ්ඩු රෝගයක් හැදුනා. බරපතල පාණ්ඩු රෝගයක්. මව බැමිණ කිව්වා බමුණට ගිහිල්ලා වෙදෙක් ගෙන්න කියලා. මේ බමුණ කියනවා මේ පේන්නේ නැද්ද වෙදෙක් ගෙනාවොත් මගේ මේ ධනය විනාශ වෙන හැටි. ඒ වෙනුවට කරේ වෙද්දු ළඟට ගිහිල්ලා වටින් ගොඩින් කතා තාලෙකින් වෙද්දුන්ගෙන් මේ බෙහෙත් පිළිවෙලක් තේරුම දැනගන්න උත්සාහ කළා. මේ අසුවල් රෝගෙට මොනවද දෙන බෙහෙත් කියලා. මේ වෙද මහතුරු කියන අයත් බොහෝ විට ඔය වටින් ගොඩින් අහන දේවල් වලට ආවාට ගියාටයි කියන්නේ බෙහෙත්. ඒ වගේම ආවාට ගියාට වෙද මහතුරු කිව්වා අන්න අසුවල් ගස්වල පොතු මේවා රෝගෙත් හොඳයි කියලා. මේ බමුණත් ගෙදර ඇවිල්ලා මේ පොතු සොයාගෙන ඇවිල්ලා මේ වයින් ගොඩ වෙදකමක් කළා. මේ ගොඩ වෙදකම හරි ගියේ නැහැ. මේ දරුවගේ රෝගය අසාධ්‍ය වුණා, උත්සන්න වුණා, හොඳ කරන්න බැරි තත්ත්වයට වගේ පත් වුණා. ඉතින් කොහොම හරි බැරිම තැන මේ බ්‍රාහ්මණයා ගිහිල්ලා වෙද මහත් එක්ක ගෙන ආවා. වෙද මහත්මයාත් බැලුව හැටි තේරුම් ගත්තා. මම මේකට බෙහෙත් කරන්න ගත්තොත් මගේ නමත් නරක් වෙනවා කියලා. ඒක නිසා මට වෙන වැඩක් තියෙනවා, වෙන වෙද මහත් එක්ක ගෙන්නන්න කියලා හැමිට පිට වුණා. එතකොට මම තේරුම් ගත්තා දැන් දරුවා මරණ ආසන්නයි කියලා. ඊළඟට කල්පනා කරනවා මේ පුතා මරුණාම මලගෙට එන මේ මිනිස්සු අය දකීවි මගේ ගේ ඇතුලේ තියෙන ධනය කියලා හිතලා මේ මැරෙන්න ඉන්න මේ මරණාසන්න දරුවව පිලේ මේ ස්තෝප්පේ හාන්සි කෙරෙව්වා. එතකොට මෙන්න මේ කියන දවසේ බුදු පියාණන් වහන්සේ වෙනදා වගේම උදෑසන අලුයම් කාලේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකීය බලා ප්‍රදානකොට මේ මට්ට කුණ්ඩලී ඒ බුදු ඇසට පෙනී ගියා. ඒ මහා කරුණා සමාපත්තිය ඥානයේ මහ පුදුම බුදු කෙනෙකුට පමණක් විශේෂ වූ ඥානයක්. මුළු මහත් සංසාරයේදීම කර ප්‍රඥාව මහා කරුණාව පිහිට කරගෙන බුදු කෙනෙකුට පහළ වෙන විශාල පුදුම විදිහේ ඒ සමාපත්තියක්. ඒ සමාපත්තිය නැගිටලා බුදු පියාණන් වහන්සේ ලෝකයේ බලනකොට පේන්නේ බොහෝ විට ඒ අතීත බුදුවරුන් ළඟ ඒ නොයෙකුත් කුසල් කරලා ඒවා මෝරලා තියෙන අයයි. ඉතින් කොහොම නමුත් මේ දුක්ඛිත පිළියෙට ජීවිත අවසන් කරන්න සූදානම් වෙලා ඉන්න මට්ට කුණ්ඩලී පෙනී ගියා බුදු ඇසට. බුදු පියාණන් වහන්සේ ඉතින් එදා මේ මහා කරුණාවෙන් ඒ බමුණාගේ ගෙදර තිබෙන වීදියට සිසු සංඝයා වහන්සේලා පිරිවරාගෙන පිටුසිඟා වැඩියා. මේ ගෙදර හරියට එනකොට බුදු පියාණන් වහන්සේ දැක්කා මේ දරුවා ඇතුළ දිශාවට හැරිලා නිදා ගන්නවා, කියන්නේ පිටිය දිහාවට හැරිලා නිදා ගන්නවා දැකලා බුදු පියාණන් වහන්සේ මේ අවධානය යොමු කරන්න කලේ බුද්ධ රශ්මිය එක බුදුරසක් ඒ පැත්තට විහිදෙව්වා. ඒකොට මේ පිටියට ආලෝකය වැටෙනවා. මේ දරුවා හැරිලා බැලුවා. බලලා බුදු පියාණන් වහන්සේ ගේ රූප කාය දැකලම විශාල ප්‍රසාදයක් සද්ධාාවක් ඇති කරගෙන අනේ මගේ මේ මෝඩ පියා නිසා මට මේ වගේ බුදු කෙනෙක් දකින්න උපස්ථාන කරන්න බණහන්න දන් දෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ කියලා ඊළඟට අධ්‍යක්ෂවන් උත්සාහ කළා. බොහෝ මුදුන් තබලා වඳින්නේ නමුත් ඒ දුර්වල අවස්ථාව නිසා ඇඟිලි ටික එකතු වුණා විතරයි. ඊළඟට කල්පනා කළා මට දැන් කරන්න තියෙන හිත පහදවා ගැනීම පමණයි කියලා මුළු හිතෙන්ම සාමාන්‍ය සැක සහිත මුකුත් නැතිව එම්පිටින්ම මුළු හිතම යොදලා හිත පහදවා ගත්ත බුදු පියාණන් වහන්සේ කෙරෙහි ඊළඟට බුදු පියාණන් වහන්සේ දිහා බලාගෙන ඉඳෙද්දීම බුදු පියාණන් වහන්සේ ඊළඟට කල්පනා කළා මේ මට මේ ඉතින් ඇති මෙයාට කියලා බුදු පියාණන් වහන්සේ එහෙම වැඩම කළා. ඒ බුදු පියාණන් වහන්සේ නොපෙනෙන හරියට යන එකම මේ මට්ට කුණ්ඩලී දරුවා මේ පැහැදුණු සිතින් මරණයට පත් වෙලා සෞතිස ආදිවිය ලෝකයේ කිසියොදුන් රන් විමානය කරන සරණාභරණ වලින් සැරසුණු දිව්‍ය පුත්‍රයෙක්ව උත්පත්තිය ලැබුවා. එතකොට එහෙම ඉපදිලා ඊළඟට බැලුවා මේ දිව්‍ය සම්පත්තිය කොහොමද මට ලැබුණේ කියලා. ඒ හැම කෙනෙක්ම ඒ වගේ දෙවිවරු ඒ විදිහට ආවර්ජනා කරලා බලනවා මා මේ තත්ත්වයට ආවේ කොහොමද කියලා. ඔන්න ඉතින් පෙනුණා එතකොට තමන්ගේ පිය බමුණාගේ මේ තත්ත්වය මේ දරුවා අර මේ බමුණා කලේ මේ මල කඳ දවලා ඉවර වෙලා හැමදාම සෝනට ගිහිල්ලා අඬනවා කොහොමගේ එකම පුතා කොහොමගේ එකම පුතා කියලා. මේ බමුණාගේ මේ හැසිරීම දුටුවා දැකලා මට්ට කුණ්ඩලී දිවේ පුත්‍රය කල්පනා කළා පියාට පාඩමක් උගන්වන්න ඕන කියලා. මට්ට කුණ්ඩලී ස්වරූපයෙන්ම නමුත් ස්වර්ණාභරණ ආදිය පැළඳී තරුණයෙක් හැටියට ඒ සෝහන ළඟට ඇවිල්ලා අඬන්න පටන් ගත්තා. එතකොට මේ බමුණා මේ දිව්‍ය පුත්‍රය දැකලා තමන්ගේ දරුවගේ ස්වරූපය තියෙන නිසාද කොහේද යම්කිසි විශේෂ ඇල්මකින් ඇහුවා මොකද අඬන්නේ කියලා. එතකොට කියනවා මට මේ රත්තරන් කරත්ත කූඩුවක් ලැබුණා. ඒකට හොඳ රෝද සොයාගන්න බැරි කම නිසා ඒක ඒ දුකින් මම මේ මැරෙන්නයි බලාපොරොත්තුව කියලා දිනසා ගන්නයි. ඒකට බමුණා කියනවා මම ඔබට ඕන නම් රත්තරන් වලින් හරි රිදීෙන් හරි ලෝහයෙන් හරි ඕන කියන විදිහට ඕන විදිහකට මම රෝද හදලා දෙන්නම් කියලා කිව්වහම මේ දිවි පුත්‍රයා කියනවා මට වෙන රෝද වලින් වැඩක් නෑ, ඉරයි හොඳයි තමයි මට ඕනේ කියලා. ඒකට බමුණා කියනවා ඔය මොඩේ ළමයා මොකද මේ විදිහට සමන්ට ලබා ගන්න බැරි දෙයක් පතන්නේ කියලා. එතකොට මේ දිවි පුත්‍රයා කියනවා මම නම් මේ දකින්ට ලැබෙන ඉරයි හොඳයි පතන්නේ, ඔබ පතන්නේ මේ මියගිය පුත්‍රයා දකින්ට නොලැබෙන කෙනෙක් පතන්නේ. අපි දෙන්නගෙන් වැඩියෙන් මොඩ කවුද කියලා අහුවාම ඔන්න බමුණාට මොළේ පෑදුනා. එතකොට ඒ වගේම ශෝකය නිවා ගත්තා. නිවාගෙන මේ මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයාට ස්තුති කරමින් ප්‍රකාශ කළා මම ශෝකය නිවා ගත්තා කියලා ඔබ කවුද කියලා ඇහුවා. එතකොට කිව්වා මම මේ ඔබගේ පුත්‍රයා. අවසාන මොහොතේ මේ විදිහට හිත පහදවාගෙන කුසල් සිතක විපාක වශයෙන් මම මේ උත්පත්තිය ලැබුවා කියලා. එතකොට බමුණා කියනවා මම දැක්කේ නෑ උඹ දන් දෙනවා සිල් රකින්නවා ආදී පින්කමක් කරනවා කොහොමද මේ සත්‍යය ලැබුවේ කියලා. අන්න එතකොට මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කරනවා මම බුදු පියාණන් වහන්සේ මේ වැඩිම ආගදී අවස්ථාවේ මම සිත පහදවා ගත්තා. ඒ පහන් සිතෙහි ඒ පහදුණු සිතෙහි විපාකයක් වශයෙන් මේ විදිය තත්ත්වයක් ලැබුවා කියලා ඊළඟට බමුණට අවවාද කරනවා. ඔබ තුනුරුවන් සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙන්න. බුදු පියාණන් වහන්සේ දැකලා දන් දීලා බණ අහලා ඒ කුසල් රැස් කරගන්න කියලා අතුරු දහන් වුණා මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා. බමුණ බුදු පියාණන් වහන්සේ දකින්න ගිහිල්ලා ධනට ආරාධනා කරලා ඔන්න ඒ ගෙදර ඔක්කොම දන් පිළියෙල කරලා බුදු පියාණන් වහන්සේ ත්‍රිවිධ සංඝයාත් වහන්සේලාත් වැඩම කළා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිකෙන් පවා මේ බමුණගේ ගෙදර පිරිසක් වශයෙන් රැස් වුණා. මේ අවස්ථාවේ මේ බමුණා ඒ දානීය පිළ දන්වලා ඒ දන්වලඳලා අවසානයේදී බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා වහන්සේ කෙරෙහි දන් දීම, සිල් රැකීම, බණ ඇසීම ආදී කිසිවක් නැතිව සිත පහදවා ගැනීම පමණකින් කෙනෙකුට දිවි ලෝක සම්පත් ලබා ගන්න පුළුවන්ද කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, "අයි බමුණ, නුඹේ පුතාම ඒ කාරණේ කිව්වා නේද?" කියලා. මේ විදිහට ඊළඟ බුදු පියාණන් මහසේ කාරණය ප්‍රකාශ කරාම ඒ පිරිස අතර සමහර කෙනෙක් සැක ඇති කරගත්තා. කොහොමද මේ සිත පහදවා ගැනීම පමණකින් මේ තරම් ලොකු සම්පත්තියක් ලබන්නේ කියලා. බුදු පියාණන් වහන්සේ ඊළඟට අදිෂ්ඨාන කළා මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා විමානයත් සමගම මෙහි ඒවා කියලා. ඒ වගේම ඒ දිව්‍ය පුත්‍රයා විමානයත් සහිතවම ඒ ස්ථානයට පැමිණලා විමානයෙන් බැහැලා බුදු පියාණන් වහන්සේට රැඳලා එකත් පසෙක සිටියාම බුදු පියාණන් වහන්සේ දිව්‍ය පුත්‍රයා ලවාම ඒ කළ කර්මය පිළිබඳව කාරණා අසලා ප්‍රශ්නෝත්තර වශයෙන් අසලා ඒ පිරිසගේ සැප දුරු කළා. පිරිස ඒ ලොකු පැහැදීමක් ඇති කරගත්තා. බුදු ගුණය කොයිතරම් ආශ්චර්යවත්ද, මේ බුදු කෙනෙක් පිළිබඳව හිත පහදවා ගැනීම පමණකින් මේ තරම් සම්පත්තියක් ලබන්න පුළුවන් නේද කියලා ලොකු ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් ඇති කරගත්තා. අන්න ඒ වගේම බුදු පියාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කළා ඒ කාරණය පැහැදිලි කිරීම වශයෙන් අර අප කලින් සඳහන් කළ ගාථා ධර්මයෙන් තාමත්ම වටිනා ධර්ම පණිවිඩයක් ලෝකයට දීවා දාලා මේ සිද්ධිය ආශ්‍රයෙන් මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මනසා චේ පසන්නේන භාසති වා කරෝති වා තතෝ නං සුඛමන් වේති ඡායාව අනපායිනි. මේ කියන්නේ මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා. එතන ධම්මා කියලා කියන එක තෝරනවා වේදනා සංඥා චේතනා සංවේදිතේ පහළවන ධර්මයන්. ඒ හැම එකකටම මනස පෙරටු වෙනවා, හිත පෙරටු වෙනවා. ඒ වගේම මනස ඒවට ශ්‍රේෂ්ඨයි, හිත ඒවට ශ්‍රේෂ්ඨයි. හිතෙන්මයි ඒවා සකස් වෙලා තියෙන්නේ, නිර්මාණය වෙලා තිබෙන්නේ. මේ කාරණේ හිම නිසා මනසාචේ පසන්නේන භාසති වා කරෝතිවා. තාමත්ම පැහැදුණු සිතකින්, යම්කිසි පැහැදුණු සිතකින් යමක් කියයි නම් හෝ කරයි නම් තතෝනම් සුඛමන් වේති ඡායාව අනපායිනි. එවිට ඒ පුද්ගලයාව, ඒ කර්මය කළ පුද්ගලයාව පිටුපස, පුද්ගලයා පිටුපස තමන්ගේ ඡායාව සෙවනැල්ල වගේ එහි විපාකයේ සතු විපාක එනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා. එතකොට මේ ගාථාව තුළ තිබෙන අර්ථය කොයිතරම් ගැඹුරුද කියතොත්, ඒ ගාථාව අහලා මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා වගේම අදින්න තුබ්බක බමුණා පවා සෝවාන් ඵලයට පත් වුණා කියලා කියනවා. මේ කියන්නේ සමහර විට අතීතයේ මෝරලා තිබෙන කුසල් මතුවෙන්න ඇති ඒ ගාථාව අහලා. ඒ පමණක් නෙවෙයි, සුවාසු දහසක් ප්‍රාණීන්ට ඒ ධර්ම අවබෝධය වුණා කියලා කියනවා. මෙතන ඒ තරම් ඒ දහස් ගණන් කියලා කියන්නේ දෙවියනුත් ඇතුළුව. මේ බණක් අපි ප්‍රකාශ කරනකොට මේ පෙනෙන මනුෂ්‍යයන් පමණක් නොවේ, නොයෙකුත් දෙවිවරුන් භූතාදී ඒ සත්ත්ව කොටස් සසර දුකින් මිදීමට කැමති තුන්වන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති නොයෙකුත් සත්ත්ව කොටස් ඒ වාට කන් දෙන බුදු පියාණන් වහන්සේ ඒ ධර්මයක් දේශනා කරනකොට විශේෂයෙන්ම ඒ හැම දෙනෙක්ම ඒවට කන් දෙනවා. අන්න ඒක නිසා තමයි දහස් ගණන් වලින් සඳහන් වෙන්නේ ඒවයි ආනිසංස නෙලාගත්තු අය. එතකොට මෙන්න මේ ගාථාව ගැන අපි කල්පනා කළ බලන්න ඕන. ඒ වගේම මේ ගාථාවට නිදාන වූ කතාවක් වෙන ගත හැකි ආදර්ශයක් මේක අපේ ජීවිතවලට ලං කරගන්න ඕන. හැම ධර්ම කතාවකින්ම, හැම ගාථාවකින්ම අපේ ජීවිතයට ආදර්ශයක්, යම්කිසි ධර්ම පණිවිඩයක් එකතු කරගන්න ඕන. මේ බණ අහනවා කියන එක ඇසීම මාත්‍රයකින් මේක පින්න එකතු වෙන එකක් නෙවෙයි. ඒක නිසා දැන් මේ කථාන්තරය අනුව අපිට හිතා ගන්න පුළුවන්, ඉතාමත් හොඳ නිදර්ශනයක් තමයි මේ සිත හැම දෙයකම ප්‍රධාන වෙන බව. මේ අර අදින්න පුබ්බක බමුණා ගත කළ ජීවිතය දිහා බැලුවත් ඒ කාරණය අපට ප්‍රත්‍යක්ෂ වෙනවා, අපට පැහැදිලි වෙනවා. දැන් මේ බමුණා කොයිතරම් ධනය තිබුණත් සිතෙන් දුප්පත්. එයින් අපට පේනවා දුප්පත් වීම හෝ පොහොසත් වීම ධනයෙන් පමණක් වෙන දෙයක් නොවේ. විශාල ධනයක් තිබුණත් යම් කිසි කෙනෙක් මසුරු නම් ඒ තැනැත්තා හිතෙන් නිතරම දුප්පත්. මේ මදි, එහෙම නැත්නම් මට මේ මම තාම දුප්පත්, මට නියම විදියට පොහොසත් වුණේ නැහැ කියලා ඒ තැනැත්තාගේ මසුරුකම නිසා හිතෙනවා. ඉතින් ඒක නිසා මේ අදින්න කුබ්බක බමුණත් අරතරම් ධනයක් තිබුණට මොකද හිතෙන් දුප්පත්. බොහොම දුගී පුද්ගලයෙක්, ඒ වගේම මසුරු සිතක තියෙන අඳුරු බව, පටු බව, ඒ බවුණා කළ කී දේවලිනුත් අපට පෙනුණා. මෙයින් අපට පේනවා මේ හිතම මේ හැම එකකටම ප්‍රධාන බව. ඊළඟට ඒ වගේම තමයි දැන් මේ ඒ හිතක් අඳුරු වීම, ඊළඟට ඒක ආලෝකවත් වීම කියන දේවල් මෙන්න මේක ඉතාමත්ම ගැඹුරින් කල්පනා කළ යුතු දෙයක්. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා මේ අඳුරු ධර්ම කියලා කොටසක් තිබෙනවා. ඊළඟට ඒ වගේම ආලෝකවත් ධර්ම කියලා කොටසකුත් තිබෙනවා. කන්නං ධම්මං විප්පහාය සුක්ඛං භාවේත පණ්ඩිතෝ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. අඳුරු ධර්ම, ඒ කියන්නේ අලෝභ දෝස මෝහ, මේවා අඳුරු ධර්ම. අලෝභ දෝස මෝහ කියලා කියනවා මේ කුසල් ධර්ම, මේවා ආලෝකවත් ධර්ම, සුක්ඛ ධම්ම කියලා කියනවා. මෙන්න මේ විදිහට මෙයින් අපිට පේනවා, අර බමුණා අර අඳුරු ධර්ම නිසා හිත අඳුරු කරගෙනයි තිබුණේ. ඊළඟට අනිත් අතට අපි කල්පනා කරලා බලනකොට මේ මට්ට මුන්දලි මේ කුඩා දරුවා අර බමුණා තරම් පොහොසත් නැහැ. ඒ මැරෙන අවස්ථාවේ ඉතාමත්ම දුගීව අසරණව කණේ එල්ල පුරතරම් කෑලි දෙක විතරයි තිබුණේ. නමුත් අර තරම් අර දිව්‍ය ආත්ම භාවයක් ලැබුවේ කොහොමද? හිතෙන් පොහොසත් වුණා. හිත පොහොසත් කරගත්තා. කොහොමද හිත පොහොසත් කරගත්තේ? ඒ කාරණේ ගැන අපි හොඳට කල්පනා කරලා බලන්න ඕන. සිත පොහොසත් කරගත්තේ ලෝකයේ ඇති අතිශයින්ම උතුම් වූ අග්‍ර වූ රත්නය සිතට අරමුණු කරගත්තා. ලෝකයේ තිබෙන සියලුම රත්නයන් අතර බුද්ධ රත්නයම ශ්‍රේෂ්ඨයි අග්‍රයි කියලා බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරලා තිබෙනවා. දැන් ඔය රතන සූත්‍රය එහෙමත් සඳහන් වෙනවා, යං කිංචි විත්තං ඉදවාහුරං වා සග්ගේසු වායං රතනං පණිතං යනෝ සමං අත්ථ තථාගතේන කියලා ඔය විදිහට සඳහන් වෙනවා. යම් තාක් ඒ රත්නයන් ලෝකයේ තිබෙනවා, යම් රත්නයක් තිබෙනවා නම්, මණිකක් තිබෙනවා නම් ලෝකයේ මෙලව හෝ පරලව හෝ එහෙම නැත්නම් වෙන ලෝකයක හෝ දිව්‍ය ලෝකවල හෝ ඒ කිසිම රත්නයක් බුද්ධ රත්නය තථාගතයන් වහන්සේ තරම් ඒ වටිනා නැත, වටිනාකමක් නැත. ඒ වගේම යම් කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං බුද්ධ සමං නක්ඛි තස්මාසොත්ති භවන්තු තේ කියලා ඔය ආශිර්වාද ගාථායම තිබෙනවා. යම් තාක් ලෝකේ විවිධ රත්නයන් තිබෙනවා නම් ඒ බුද්ධ රත්නය හා සමාන රත්නයක් නැත. එපමණක් නෙවෙයි බුදු පියාණන් වහන්සේටම ප්‍රකාශ කරන්නට සිද්ධ වුණා, ලෝකේ ආඳුරන්නේ නැති නිසා තථාගතයන් වහන්සේ ඒ තථාගත සම්මා සම්බුදු කෙනෙක් ලෝකයේ අග්‍රම පුද්ගලයා බව අක්කප්පසාද සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ආවතා භික්කවේ සත්ත ආපදාවා දීපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා රූපිනෝවා සංජිනෝවා සංජිනෝවා නේව සංජිනා සංජිනෝවා තථාගතෝ තේ සංඝං අග්ගායති අරහං සම්මා සම්බුද්ධෝ යේ භික්කවේ බුද්ධේ පසන්නා අග්ගේතේ පසන්නා අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝතු කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. මහණෙනි යම් තාක් අපා දෙපා සිව්පා භූපා රූපී අරූපී සංඤී අසඤ්ඤී නේව සංඤී නාසඤ්ඤී කියලා කියන ඒ සත්ත්ව කොට්ඨාසයෝ වෙද්ද ඒ සියලුම සත්ත්වයින් අතර තථාගත අරහත් සම්මා සම්බුදු කෙනෙක්ම අග්‍රවේ ශ්‍රේෂ්ඨවේ. මහණෙනි යම් කෙනෙක් ඒ අග්‍ර වූ බුදු කෙනෙක් කෙරෙහි සිත පහදවා ගත්තාහුද, ඒ සිත පහදවා ගත්තේ ලෝකයේ අග්‍ර වූ පුද්ගලයා කෙරෙහි, ඒ අග්‍ර වූ කෙනෙකුන් කෙරෙහි, අග්‍ර වූ වස්තුවක් කෙරෙහි සිත පහදවා ගැනීමේ විපාකයත් අග්‍රයි කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ අග්ගප්පසාද සූත්‍රයේ ප්‍රකාශ කොට වදාලා. එයින් අපට පේනවා බුදු පියාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම කොයිතරම් ආනිසංස සම්පන්නද කියලා. මේ මොහොතකට හිත පාදවාගත්තු පමණකින් මෙපමණ මේ සම්පත්තියක් ලබන්නේ කොහොමද කියලා අපි සමහර විට කල්පනා කරන මේ කාලේ විශේෂයෙන්ම හිතට වඩා බාහිර දේවල් වලට හිත යන කාලයක් මේක. ඒ වායේ ලොකුකම, විශාලකම, පුදුම බව ඕවා ගැන ලෝකයා බොහොම කතා කරනවා. මේ නොපෙනෙන හිතේ ඇති ශක්තිය, මේ හිතේ ඇති එක මොහොතක පවා මේ සිතක ඇති කරගන්න පුළුවන් ශක්තිය, ඒවා සාමාන්‍යයෙන් සමහර කෙනෙක් ඒවා ගැන සැක උපදවා ගන්නවා. මෙච්චර දෙයක් කළා කොහොමද මේ වගේ ලොකු සම්පත්තියක් ලබන්නේ කියලා. නමුත් අපි හිතලා බලන්න ඕනේ මේ හිතේ ක්‍රියාකාරීත්වය බොහොම ක්ෂණිකයි, බොහොම ශීඝ්‍රයි. මේ ශීඝ්‍ර ක්‍රියා කරන හිත තුළ එක මොහොතක ඇති කරගන්න පුළුවන් විශාල ආනිසංස ගෙන දෙන තත්ත්වයක්. දැන් මෙතන මේ බුදු පියාණන් වහන්සේ කෙරෙහි අර සුළු වේලාවකටයි අර මට්ට කුණ්ඩලී සිත පහදවා ගත්තේ. එපමණක් ඕනේ, දැන් ඊටාම සුළු මොහොතක් අපි මේ ක්ෂණයක් කියලා කියන ඊටාමත්ම අසුරක් ගන්න වේලාවක් වගේ සුළු වේලාවකට හරි සිතේ යම්කිසි ප්‍රසාදයක් විවරයක් ඇති වුණා නම් ඒ තුලින් හුඟක් විශාල වටිනාකමක් ඇති ආනිසංසයක් නෙලා ගන්න පුළුවන්. දැන් මේ පින්වතුන් දන්නවා, ඔය දැන් මහා ගණාන්තකාර රාත්‍රියක් ගැන හිතලා බලමු. දැන් මේ කාලේ තියෙන වගේ ඔය මහා වැහි කුණාටු සහිත රාත්‍රියක්, බලන්න බැරි තරම් අඳුරක් තියෙන රාත්‍රියක් ගැන හිතලා බලමු. එබඳු මේ රාත්‍රියක එක මොහොතකට විදුලි කෙටුවොත්, ඒ විදුලි කොටන වෙලාවේදී ඒ තාම සුළු ක්ෂණයක්, ඒ විදුලි කොටන වෙලාවේදී ඔන්න අපට තිබෙන ඔක්කොම හොඳට පැහැදිලිව පේනවා. අන්න ඒ වගේ මේ සිතේ විවරයක් ඇති වෙනවා අර ඒ ගන්න ප්‍රසාද අරමුණ අනුව, සිත පහදවා ගැනීම අරමුණ අනුව. අර තරම් අර අඳුරු රාත්‍රියක ඒ විදිහට සුළු මොහොතක පහළ වෙන විදුලියෙන්, විදුලි එළියෙන් හුඟක් වැඩ ගන්න පුළුවන්. අතීතේ හිම වැඩ ගත්ත අය ඉන්නවා. දැන් අතීතේ කතාන්තර තියෙනවා. දැන් මේ කාලේ වෙඩික්කාරයන් වගේ ඒ කාලේ දුනුආයන් තමන්ගේ දක්ෂකම් පෙන්වන්න කලේ සඳහන් වෙන්නේ මේ විදිහටයි. දැන් ඔය දුනුආයා තමන්ගේ දක්ෂකම් පෙන්වලා තෑගි දිනා ගන්න, එහෙම නැත්නම් වාර්තා බීටුවන්න ලෑස්ති වෙලා ඊතලේ ලෑස්ති කරගෙන ඉන්නවා අඳුරු රාත්‍රියක අර විදුලි කොටන වෙලාව එනකම්. ඈත එල්ලලා තියෙනවා අශ්වේකුගේ වල්ගයකින් ගත්තු ඉතාමත්ම සිහින් හෙන්දා. ඉතින් දැන් කරන්න තියෙන හපංකම මොකද්ද? මේ මේ අශ්වලෝමය පරන්න ඕන අර ඊතලේ. මේකට ලෑස්ති වෙලා ඉන්නවා. විදුලිය කොටනවත් එක්කම පිදිනවා. ඉතින් මේක හරියට කළොත් අන්න ඒත නැත්තා දක්ෂ දුනුආයෙක්. ඉතින් මේක උපමාවටත් තියෙනවා. මේ අර ක්ෂණය තුළයි අර තරම් හපංකමක් කළේ. දැන් මේ පින්නතුන් අහලා තියෙනවා ඒ ගොතිපුත අපේ බෞද්ධ කවියන් එහෙම ප්‍රකාශ කරනවා, අඳුරෙහි අස්ලොම විදිනට දුරදී විදුලිය පැහැවැරදුනොත් වරදී, විදුලිය වන්නේ කයලත් තැනදී විදුනකොළොත් පින් සගමක් වරදී කියලා එහෙම ප්‍රකාශ කරනවා. මේ අඳුරෙහි අස්ලොමයක් විදින මේ මොහොතේ මේක හරියට කරගත්තොත් අන්න එතකොට පුළුවන් ඒකේ ආනිසංස නෙලා ගන්න. දැන් මේ ක්ෂණය ගැන මේ කාලේ බොහෝ දෙනා කතා කරනවා මේ ජීවිතය තුළ මේ ක්ෂණිකව වැඩ කරන්න ඕන කියලා. නමුත් අපි මේ ජීවිතය තුළ තියෙන ක්ෂණ ගැනයි අපි මේ කතා කරන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ මනුෂ්‍ය ආත්ම භාවයම එක ක්ෂණයක් කියලා, එක මොහොතක් කියලා. ඒක හේතු සහිතව ප්‍රකාශ කරන්නේ. අපිට නම් මේක ලොකු කාලයක් හැටියට හිතන්නේ. නමුත් මේ මනුෂ්‍ය ජීවිතයේ අවුරුදු 100කටත් වඩා අඩු ජීවිත කාලයේ ඒ කල්ප ගණන් දිග බ්‍රහ්මාත්ම භාව ගැන සංසන්දනය කරලා බලනකොට, සසඳලා බලනකොට මේක එක ක්ෂණයක් වගේ. මේ මහා ජීවිත සංසාරයේ මේ අවුරුදු කීපයක් ගත කරන මේ අපි හි ලොකුවට හිතන ජීවිතය ඇත්ත වශයෙන්ම එක ක්ෂණයක්. ඒක නිසා බුදු පියාණන් වහන්සේ මේ මුළු මහත් මනුෂ්‍ය ජීවිතයම ක්ෂණයක් හැටියට හඳුන්වනවා. මේ ක්ෂණයේ දැන් බුදු පියාණන් වහන්සේ විශේෂයෙන් පෙන්නුම් කරනවා මේ බුද්ධෝත්පාද කාලයේ ලැබෙන මනුෂ්‍යාත්ම භාවය. මේක ක්ෂණයක් පමණක් නෙවෙයි, ක්ෂණ සම්පත්තියක්. ඉතාම දුර්ලභ අවස්ථාවක්, දුර්ලභ ක්ෂණයක් හැටියට හඳුන්වනවා ක්ෂණ සම්පත්තියක්. බුද්ධෝත්පාද කාලයේ යම් කිසි කෙනෙක් ඒ ධර්මයේ හැසිරෙන්න පුළුවන් විදිහේ අවබෝධ ශක්තියක්, ඥාන ශක්තියක් ඇතිව ධර්මය අසන්න පුළුවන් ප්‍රදේශයක ඒ උත්පත්තිය ලැබුවා නම් ඒකට කියන ක්ෂණ සම්පත්තිය කියලා. ඊටාම වටිනා ක්ෂණයක්. අන්නේ ක්ෂණය තමයි මේ අර කවිය එහෙම උපමා කරලා තිබෙන්නේ. මේ විදුලියවන් මේ කයලත් තැනදී කියලා කියන්නේ මේ මනුෂ්‍යාත්ම භාවයේ මනුෂ්‍ය කය ලැබුව මේ මනුෂ්‍ය කයම හරියට අර විදුලිය ලැබීමක් වගේ, විදුලිය එළියක් වගේ. ඒ තරම් ඉතාම සුළු මොහොතක් මේ ශාරීරිය පවතින්නේ, මනුෂ්‍ය ආත්ම භාවයේ පවතින්නේ. අන්න ඒක නිසා මේ ක්ෂණය කියන එක අපි තේරුම් ගන්න ඕන බෞද්ධයින් හැටියට. මේ මුළු මහත් මේ මුළු මනුෂ්‍ය ජීවිතෙම එක ක්ෂණයක් හැටියට එහෙම කල්පනා කළොත් මේ පින් කුසල් සිත් ඇති කර ගැනීම, පින් කිරීම කියන එක අර මට්ට කුණ්ඩලී කලා වගේ අවසාන මොහොතේකම් බලා සිටිය යුතු දෙයක්, මරණාසන්න මොහොතේදී පමණක් මේක කරාම මේ පුළුවන් අපිට දිවිලෝක යන්න කියලා ඒ වැරදි අදහස ඇති කර ගන්න අරගයි. දැන් සමහර වෙලාවට මේ කාලේ සමහර අය එහෙමත් කල්පනා කරනවා. අයථා විදියට ධනය රැස් කරගෙන එනෙකුත් අපරාධ කරමින් සිටිනවා. අවසාන අවස්ථාවේදී සංඝයා වහන්සේ කෙනෙක් ගෙන්නවලා බණ ටිකක් අහලා මේ දිවිලෝක යන්න බලාපොරොත්තු වෙනවා. ඒක අර මට්ට කුණ්ඩලී අර අතීතයේ බුදුවරුන් ළඟ ඒ පාරමී ධර්ම පුරලා ඒ දියුණු කෙනෙක් නිසා ඒජිට කරගන්න පුළුවන් වුණාට පමණකින්ම මේ හැම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අර මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා ඒ තරම් තත්ත්වයක් ලැබුවේ යම්කිසි ධර්මතාවක්, ඒ කර්මය පිළිබඳ යම්කිසි ගැඹුරු කාරණයක් නිසායි. මොකද කර්මානුරූපවල සත්වයා ඒ තැන්වල උපදිනවා. නමුත් අර ආසන්න කර්මය කියලා කියන මරණාසන්න අවස්ථාවේ ඒන නිමිත්ත අනුව ඇති කරගත්තු කර්මය බොහොම බල සම්පන්නයි. ඒක නිසා තමයි අර බුදු පියාණන් වහන්සේ මට්ට කුණ්ඩලීට ඒ ආසන්න සිත පිරිසුදු කරගන්න, කුසල් කරන්න අවස්ථාවක් දීමටයි ඒ වැඩම කළේ. නමුත් ඒ හපන්කම හැමෝටම කරන්න බෑ. සමහර විට ඒ ජීවිත කාලය තුළ කළ පාප කර්ම නිසා වෙන නිමිත්තක් ඉදිරිපත් වෙලා නරක තැනක උත්පත්තිය ලබන්න සිද්ධ වෙනවා. මේ අර දුනුආයා අර විදියට අස්වලෝමයක් විද්දේ ඒ දීර්ඝ කාලයක් ඒ විදියට යම්කිසි උත්සාහයක් ඒ සඳහා පුහුණුවක් යොදලායි. එක පාටම කරන්න පුළුවන් දෙයක් නොවේ. ඉතින් මෙතන කියන්න තියෙන්නේ, අපිට මෙතන හිතා ගන්න තියෙන්නේ මේ මරණාසන්න අවස්ථාව එහෙම නැත්නම් වයෝවෘද්ධ අවස්ථාව වෙනකන් සිටිය යුතු නැහැ. මුළු මහත් ජීවිතයම එක ක්ෂණයක් හැටියට හිතලා හැමතිස්සෙම මෙන්න මේ සිත, පහන් සිත, මේ පැහැදුණු සිත, ඊළඟට පිරිසිදු සිත, ආලෝකවත් සිත අපතුල ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕන. මොකද මේ අර කළු ධර්ම ඉදිරිපත් වුණොත් අපි අන්ධකාරයකටයි වැටෙන්නේ. සුදු ධර්ම ඉදිරිපත් කරගත්තොත් ඔන්න හොඳ තැනක උත්පත්තිය ලැබනවා. ඒ පමණක් නෙවෙයි, ක්‍රමක්‍රමයෙන් අපිට නිවනට ලං වෙන්න පුළුවන්. නිවන කියලා කියන්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කියන මේ කළු ධර්ම වලින් සිත මුදා ගැනීමයි. එතකොට මේ අපිට හිතා ගන්න පුළුවන් මේ ක්ෂණයක ඇති වටිනාකම. ඒ වගේම මේක නිතරම පුරුදු කරන්න ඕන, නිතර පුරුදු පුහුණු කළ යුතු දෙයක්. අර දුනු අයක් මේ ගැන උත්සාහවත් වෙන්නට වගේ බෞද්ධයා කියන කෙනා හැමතිස්සෙම සිත ගැන සෙවිල්ලෙන් සිටින්න ඕන. මේ සිතේ පහළ වෙන ධර්ම වලින් මේවා සිතේ පැහැදීමට හේතු වෙන දේවල්ද, එහෙම නැත්නම් අවුල් වෙන දේවල්ද කියලා. දැන් පැහැදීම කියන වචනය මෙතන මේ පසන්න කියලා කියන්නේ විපැහැදීම. මේ මෙතනදී මට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා පිළිබඳව සඳහන් වෙන්නේ මේ පැහැදුණු සිතේ ආනිසංසයක්. පැහැදීම කියන එකට මේක මේකේ වටිනාකම තේරුම් ගන්න පුළුවන්. දැන් වැස්සෙන් පස්සේ වතුර ගලාගෙන යනකොට මඩ සහිත ඉතාමත්ම අප්‍රසන්න විදියට ගලාගෙන යන වතුරක් දැක්කහම අපේ හිතේ තත්ත්වය කොහොමද? ඊළඟට හොඳට පැහැදුණු දියක්, පැහැදිච්ච දියක් දිහා බලනකොට අපේ හිත පැහැදෙනවා. අන්න ඒ වගේ ඒ බුදු පියාණන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ අරමුණක්, අග්‍ර අරමුණක් අපේ හිතට එකතු කරගත්තාම, අපේ හිතට ලං කරගත්තාම හිත පැහැදෙනවා. ඒක නිසා තමයි ශ්‍රද්ධාවත් එක්කම යන වචනයක් පසාද කියන එක, සද්දෝ පසන්නෝ කියලා කියනවා. ශ්‍රද්ධාවත් එක්කම පැහැදීම යනවා. තුන්රුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඉතාමත්ම වැදගත් දෙයක් බව අපිට මෙහිම පෙන්නනවා. තුන්රුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැති සිත, විචිකිච්ඡාව, දෙගිඩියාව, සැකය මේවා නිසා අඳුරු වෙලයි තිබෙන්නේ. මේවා හරියට අර කැළඹුණු දියක් වගේ, බොරවුණු දියක් වගේ ඒ අයගේ සිත්. නමුත් බුදු පියාණන් වහන්සේ කෙරෙහි තම් කෙනෙක්ගේ ශ්‍රද්ධාවක් ඇති කරගත්තනම් ඒකම සිතේ ලොකු පැහැදීමක් ඇති වෙනවා. ඒක මේ පින්නතුන්ට ඉතාමත් එදිනදා ජීවිතයේ පවා ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා බුදු පියාණන් වහන්සේගේ රූපකාය ශරීරය දැකලායි ඒ සිත පහදවා ගත්තේ. දැන් අපිට ඒ බුද්ධ කායයක් දකින්න ලැබුණ නැතත් අපිට ධර්ම කායය දකින්න පුළුවන්. බුදු පියාණන් වහන්සේගේ ගුණ ශරීරය අපිට දකින්න පුළුවන්. ඒක නිසා මේ මෙතනින් මේ අපට විශේෂයෙන්ම හිතා ගන්න තියෙන්නේ බුද්ධානුස්සති භාවනාවේ වටිනාකමයි. බුදු ගුණ මෙනෙහි කිරීම, බුදු ගුණ තුලින් අපට බුදු පියාණන් වහන්සේ දකින්න පුළුවන්. බුදු පියාණන් වහන්සේගේ නව ගුණ පාඨය මෙනෙහි කරලා ඒ අරහං ආදී ගුණයන් ගැන හිත යොදවලා ඒ තමන්ගේ හිතට ගැළපෙන යම් කිසි ගුණයක් මතු කරගෙන අරහං 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 කියලා, එහෙම නැත්නම් බුද්ධෝ සම්මා සම්බුද්ධෝ ආදී යම් කිසි පදයක් නිතර භාවනාව වගේ හිතට මතු කරගන්න පුරුදු කරගත්තොත් ඒ තුලින් ලොකු ප්‍රසාදයක් එදිනදා ජීවිතයේ කටයුතු වලට ආලෝකයක් ලබා ගන්න පුළුවන්. දැන් අර ගාථාවේ ප්‍රකාශ වුණා ප්‍රසාද වූ සිතකින් යම් කිසි කෙනෙක් භාසතිවා කරෝතිවා යම් කිසි වචනයක් ප්‍රකාශ කරනව නම්, එහෙම නැත්නම් ක්‍රියාවක් කරනව නම් ඒ තැනැත්තාට අර හෙවණෙල්ල වගේ සුඛ විපාක, සැප විපාක පසුපස එනවා කියලා. අපි කරන, අපි පාවිච්චි කරන වචනයට, කරන ක්‍රියාවට ආලෝකය ලැබලා දෙන්නේ අපේ මේ හිතයි. මේ හිත පැහැදෙනකොට හිතේ ලොකු ආලෝකයක් ඇති වෙනවා, අර ඝනාන්ධකාර රාත්‍රියක විදුලි එළියක් වගේ. අන්න ඒක නිසා තුනුරුවන් කෙරෙහි මේ ප්‍රසාදය නිතර හිතර මතු කර ගන්න නම් සුද්ධානුසති භාවනාව වශයෙන් බුදුගුණ මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. එබඳු ඒ අවස්ථාවක අපි හිතමු වාහනයක ගමන් කරන අතරේ, නගරයක සිටින අතරේ, දැන් නම් කොයි වෙලාවේද කියලා නෑ මරණේ, මරණාසන්න වෙලාවේ කියලා හිතා ගන්න ඕන. දැන් හැම වෙලාවෙම දැන් මේ කාලය ගැන විශේෂයෙන් හිතනකොට දැන් සමහර කෙනෙක් මරණාසන්න අවස්ථාව කියලා හිතන්නේ අවුරුදු 80ක් 90ක් විතර වෙලා ඒ අර දරුවන් වට වෙලා ඉන්න අවස්ථාවක් මේ මරණාසන්න අවස්ථාව හැටියට අපි සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ. දැන් අපි පාරට බහින්න ඕනේ මරණාසන්න අවස්ථාවේ කියලා ඒ තරම් තත්ත්වයක් තිබෙනවා. අන්න ඒක නිසා හිත ගැන වඩාත් සැලකිලිමත්ව සිටින්න ඕන. නරක වෙලාවක, ඒ හිත නරක් වුණු වෙලාවක, හිත අඳුරුණු වෙලාවක, බොරවුණු වෙලාවක, මරණයටපත් වුණොත් හදිසියේ ගිහිල්ලා උපදින්නේ කොතනද? අඳුරු තැනක, ගොනිරේ, එක්කෝ ප්‍රේත ලෝකේ, යක්ෂ ලෝකේ. ඒ අර අපි කියවනේ අර කළු ධර්ම සුදු ධර්ම කියලා කොටස් දෙකක් තිබෙනවා කියලා. මේ සිතේ තිබෙනවා පක්ෂ දෙකක්. ඉතින් ලෝකයේ තිබෙන පක්ෂ කෙසේ වෙතත් මේ සිතේ තිබෙන පක්ෂ ගැන අපි වැඩි උනන්දු වෙන්න ඕන. මොකද මේ අපි සිතයි මේ අරගෙන යන්නේ යන තැනකට. ඒක නිසා මේ සිතේ තිබෙන කළු පක්ෂය තමයි ලෝභ දෝස මෝහ. මේ කළු පක්ෂයේ ලොකුවට පෙන්න තුන් දෙනයි ඔය, ඔය තුන් දෙනා ලෝභය, ද්වේෂය, මෝහය. තව ඒවට අතුරු ධර්ම රාශියක් තිබෙනවා. ඊළඟට මේවා අර නිවනට උපකාර වෙන සුදු ධර්ම, ඒ සුගතිගාමි වීමට ආදී ඒ සංසාරයේ හොඳ තැන්වලට උත්පත්ති ලැබීමට උපකාර වෙන සුදු ධර්ම තමයි අලෝභ දෝසා මෝහ. මෙතන බැලුව බැලමට මෙතන දෙයක් නැහැ වගේ. අලෝභ කියලා කියනකොට මොකද්ද මේ අලෝභ කියලා කියන්නේ? ඒක සමාවිත හිතා ගන්න අමාරුයි. මේ අලෝභ කියලා කියන්නේ ලෝභයෙන් වෙන්වීම. ලෝභයෙන් වෙන්වීම ඒක දෙයක්ද කියලා මොකද්ද මේක කියලා සමහරවිට හිතන්න පුළුවන් සුළු දෙයක් හැටියට. මේක සුළු දෙයක් නෙවෙයි. මේකට කියනවා විරති චෛතසිකය කියලා. වෙන්වීම පිළිබඳ හිතවිල්ල. මේ වෙන්වීම පිළිබඳ හිතවිල්ල බොහොම ශක්ති සම්පන්න දෙයක්. දැන් මේකට ප්‍රධාන වශයෙන් උපකාර වෙන දෙයක් තමයි සීලය, සීල සමාදානය. සීල් සමාදන් වෙනවා. දැන් මෙතන මේ අවස්ථාවේ මේ පින්නතුන් අය සතුන් මැරීමෙන් වෙන්වීමට වේරමණී මේ ඇත්ත වශයෙන්ම මේ සීල් සමාදන් වීමේදී වේරමණී කියන වචනේ හොඳට හිතට වදින විදිහට කියන්න ඕන. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ප්‍රාණඝාතයෙන්, පරපණ නැසීමෙන්, සතුන් මැරීමෙන් වෙන්වීම පිළිබඳ ශික්ෂාපදය මම සමාදන් වෙනවා, පිළිඅරගෙන ක්‍රියාත්මක කරනවා කියලා. තමන්ටම වෙන පොරොන්දුවක් මේක. මේ සංඝයා වහන්සේලා ඉදිරියේ මේක ප්‍රකාශ කළාට මොකද මේක ඇත්ත වශයෙන් තමන්ටම වෙන පොරොන්දුවක්. එහෙම නැත්නම් තමන්ගේ හිතට දානවා මම මෙන්න මේ විදිහට මේ මගේ දවස ගත කරනවා මේ ප්‍රතිපත්තිය උඩ. එතකොට එහෙම හිතාගත්තු කෙනාට ඊළඟට ඔන්න අපි හිතමු යම් කිසි අවස්ථාවක් එළඹෙනවා, එක්ක ආහාරය සඳහා, විනෝදය සඳහා, නැත්නම් තරහ මරහ පිරිමහා ගැනීම සඳහා කෙනෙක් මරන්න, සතෙක් මරන්න හිතෙනවා. අන්නේ හිතවිල්ල එනවත් එක්කම ඊළඟට ඒක එහා පැත්තට තල්ලු කරන්න පුළුවන් වන්නේ මෙන්න මේ ඒ ද්වේෂයෙන් හිත මේ අදෝෂ කියන එකෙන්. මෛත්‍රිය මතු කරගන්නා, කරුණාව, දයාව, අවිහිංසාව ඒවා මතු කරගෙන තමන් ඒ වගේම තමන් සමාදන් වුණු ශීලය සිහිපත් කරලා එයින් වෙන් වෙනවා. මේ නිදර්ශනයක් හැටියට ගත්තාම ඔන්නෝම අර එතන ඒ අවස්ථාව ඉතාම වටිනා අවස්ථාවක්. සිත වෙන් කරගන්න පුළුවන් ශක්තිය. ඒකට තමයි විරති චෛතසිකය කියලා කියන්නේ. සම්ප්‍රාප්ත විරති කියලා කියනවා. ඒ කියන්නේ පාප කර්මයක් කරන්නට අවස්ථාව ආවා. නමුත් කරන්නේ නැහැ. අතාකුල ගන්නවා. දැන් හොරකමක් කරන්න හොඳටම වටිනා දෙයක් වෙන කෙනෙකුගේ දෙයක් බවත් දන්නවා. ඒක තියෙනවා ඉදිරිපිට. කවුවත් නැහැ. වටපිට බලන එක විතරයි කරන්න තියෙන්නේ. ඊළඟට හිමීට අත ඒ පැත්තට දිග කරන එක, දිගු කරන එකයි. නමුත් අර හිත කියනවා මේ අවස්ථාවේ මේක කරන්න එපා කියලා. එහෙම හිත එන්නේ මොකද? අන්නර ශීලිය සමාදන් වීම නිසා අදිනාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඔන්න ඔය අනුව පේනවා අපිට මේ සීල් සමාදන් වීම කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. මේක නිකන් මේ චාරිත්‍ර මාත්‍රයක් හැටියට දැන් හැම රැස්වීමකදම ලොකු උත්සවයක් බෞද්ධ බව පෙන්වන්න මේ සීල් සමාදන් වීම කියලා එකක් තිබෙනවා. නමුත් මේකේ යගුර ගැන කල්පනා කරලා බලනකොට මේක කොයිතරම් බල සම්පන්න වැදගත් දෙයක්ද අපේ ජීවිතයේ පළමුවෙනි පියවර. එතකොට මෙන්න මේ විදිහට ඒකට කියනවා සදංග වශයෙන් ඒ සිත ඈඩ් කරගන්නවා කෙලෙස් වලින්. ඒ මොහොතට උසල් සිතක් දාලා අකුසල් සිත ඈඩ් කරගන්නවා. සමාලංග කුසල් සිතක් එකතු වෙන්නත් ඕන මේකට. මෛත්‍රිය දිනු කරගන්න ඕන. ද්වේෂයෙන් ඉවත් වීමට, ලෝභයෙන් ඉවත් වීමට පරිත්‍යාගය දාණය, පරිත්‍යාග ශීලීත්වය, පරිත්‍යාග ගුණය දිනු කරගන්න ඕන. මෝහයෙන් ඉවත් වීමට අවබෝධය නුවණින් කල්පනා කිරීම, මෙනෙහි කිරීම කියන මෙන්න මේවා. යමක தත්ත්වය හරියට තේරුම් ගන්න මෙනෙහි කිරීම මේවා උපකාර කරගන්න ඕන. ඒක නිසා මේ අලෝභ ආදෝස අමෝහ කියලා කිව්ව හැටියට එකපාරට මේකේ දෙයක් නෑ වගේ තේරෙනවා. නමුත් විග්‍රහ කරලා කල්පනා කරලා බලනවා නම් අර පිටින් එන, එහෙම නැත්නම් අර ආගන්තුක වශයෙන් එන සතුරු හැටියට එන අකුසල ධර්ම ඒවා මැඩලා ඒවා පස්සට එලවන්න පුළුවන් ශක්තියක් මෙතන කියන්නේ විරති කියලා කියන්නේ. අන්න ඒක නිසා මේක එකපාරටම කරන්න පුළුවන් කපංකමක් නෙවෙයි. ඒක නිසා නිරන්තරයෙන්ම අපි අර සිත භාවනා වශයෙන් දියුණු කරගන්න ඕන. බුදු පියාණන් වහන්සේත් භාවනාව ගැන ප්‍රකාශ කරන තැන වචන තුනක් සඳහන් කරනවා. ආසේවති භාවේති බහුලීකරෝති කියලා. යම්කිසි කුසල් අරමුණක් ඒක නිතර ඇසුරු කරනවා. දැන් අපි හිතමු බුද්ධානුස්සතිය නම් අරහං 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 එහෙම නැත්නම් බුද්ධෝ කියන යම්කිසි වචනයක් ඒක නිතර ආශ්‍රය නිතර තමන්ගේ අර යාළුවා වගේ නිතරම මතු කරගෙන ඒකත් එක්ක ජීවත් වෙනවා. ආසේවති භාවේති කියන්නේ ඒක වඩනවා. දෙතුන් වරක් කියනකොට අර පළමුණි වර කිව්වට වැඩිය හිතේ ලොකු ශක්තියක් එනවා. දහ වරක්, දහස් වරක්, ලක්ෂ කෝටි වරක් මේ බුද්ධ කියන වචනය කියනකොට අර තුනුවන් කෙරෙහි ශ්‍රද්ධාව වඩ වඩා දියුණු වෙනවා. මේක නිකම්ම මන්ත්‍රයක් නෙවෙයි. හදවතට දැනෙන ආකාරයෙන් කියන එකක්. එහෙම නැත්නම් දැන් කාලේ ඔය පටිගත කරලා මේක ඒ විදිහට අසන්න සැලැස්වීම සමහර විට නැවත නැවත මතු කර ගැනීමක් හැටියට කෙනෙක් හිතන්න පුළුවන්. ඒක නෙවෙයි මෙතන කියන්නේ. මේක මන්ත්‍රයක් හැටියට නිකම්ම කීම නෙවෙයි. හදවතත් ඒකම ක්‍රියාත්මක වෙන්න ඕන. දෝද ප්‍රසාදයක් ඇති වෙන්න ඕන. ඒ විදිහම තමයි අනිකුත් මේ මෛත්‍රී වල නම් සුවපත්ත්වා කියන වචනයක්. ඔය විදිහට යම්කිසි ඒ තමන් උදා ගන්න භාවනා අරමුණ අනුව ඒක විතර ඇසුරු කරන්න ඕන. ඒකින් සිත වැඩි දියුණු කරගන්න උත්සාහවත් වෙනවා භාවනා. ඊළඟට තව කියන වචනයක් බහුලීකම්ම කියලා. බහුලීකරෝති බහුල වශයෙන් කරනවා. ඒ කියන්නේ දවසක් දෙකක් පැයක්මාරක් නෙවෙයි. බහුල වශයෙන් තමන්ම උත්සාහකවත් වෙන්න ඕන. තමන්ගේ එදිනදා ජීවිතේ කොයිතරම් වැඩ කටයුතු තිබුණත් මේ තමන්ගේ හිතේ වටිනකම යම් කිසි කෙනෙක් තේරුම් ගත්තා නම් අපි මේ කය ගැන මේ තරම් වෙහෙසෙනවා. මේ ශාරීරිය පෝෂණය කරන්න, ශාරීරිය නාවන්න, හෝදන්න, මේවා සරසන්න, මේ හැම එකක්ම මේ දමල යන ශාරීරිය, දමාලා යන නරක කුණුකය මේකට කොයිතරම් අපි සාතු කරනවද? නමුත් මේ දවසේ ඉතාම සුළු වෙලාවක්වත් හිතේ වටිනකම ගැන හිතන්නේ නැහැ. මේ හිත තමයි අපට මේ උපකාර වෙන්නේ මේ සංසාරයෙන් මිදීමටත් ඒ වගේම යම් කිසි සුගති tattව ඇති කර ගැනීමටත් එහෙම කල්පනා කරනවා නම් යම් කෙනෙක් අන්න භාවනාව ගැන උනන්දු වෙනවා අර ආසේවති භාවේති බහුලී කරවති කියපු ආකාරයට යම් කිසි කුසල් අරමුණක් නිතර හිතර මතු කරගෙන ඒක එක්ක ජීවත් වෙන්න ඕන ඒක අපහසු දෙයක් අමාරු දෙයක් හැටියට මුලදී වැටුණා පුරුදු වුණාම Tamante එක નિરાයාසයෙන්ම නිරුත්සාහයෙන්ම ඉබේම වගේ දැන් අර කණ්ණාඩි කූට්ටමක් පළමුවෙනි වරට දාගත්තාම මේක මහා කරදරයක්. නමුත් ටික දවසක් යනකොට මේක බොහොම පහසු වෙන්නේ. ඒකෙන් ඒ කණ්ණාඩියත් එක්කම ඒ වැඩ කටයුතු කරන්න පුළුවන්. තව ටික දවසක් ගියාම මේ කණ්ණාඩිය ඇහි තියාගෙන කොහො කණ්ණාඩිය කියලා බලනවා. මොකද මේ ඒ තරමට අර කණ්ණාඩිය තමන්ගේ ශරීරයේ කොටසක් බවට පත් වුණා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ භාවනා ආරම්භනත්. එතකොට අර බුද්ධානුස්සතිය ඒ වඩාපු තැනැත්තාට අනතුරක් එන වෙලාවට දැන් මේ කාලයේ ඔය සමාජයට බුදුම්මේ කියලා කියන්නේ ඒ අතීත චාරිත්‍රය අනුව අපේ සමාජයට ආපු ඒ බුදු කියන වචනේ එකතු වෙලා තිබෙනවා. ඉතින් නමුත් ඒක ඒ විදිහට ඒ වේදනාවක් අහම ඉබේ කිවිල්ලක් නෙවෙයි මුළු හිතෙන්ම දැන් අර මට්ට කුණ්ඩලී අර තත්ත්වයේ ලැබුවේ මුළු හිතෙන්ම හිත පහදවා ගැනීම. මේක නිකන් චාරිත්‍රයක් හැටියට හරි මන්ත්‍රයක් හැටියට කිරීම නෙවෙයි. අන්න ඒ විදිහට කල්පනා කරනවා මේ හැම කතාවකින්ම තමන්ට ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය මේ කල්පනා කරලා ඒව තමන් නිලා ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. දැන් මේ ගාථාවේ කියවපු කාරණානු අපට පේනවා අපේ අපි පාවිච්චි කරන වචනය කරන ක්‍රියාව මේ හැම එකකටම අපේ හිතම ප්‍රධාන වෙන බව. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ඇති විශේෂත්වයත් ඒකයි. මේ කාලයේ වෙනොයිකුත් විද්‍යාත්මක ඒ විවිධ චින්තන තිබෙනවා නොයිකුත් චින්තන ක්‍රම ඒවායේ මිත්‍යා දෘෂ්ටි අනුවයි ඒව සකස් වෙලා තිබෙන්නේ බොහෝ විට. මොකද මේ භෞතික දේට බාහිර දේටයි මුල් තැන දෙන්නේ. හොඳට පෙනෙන නිසා වර්ණ හොඳට වර්ණ සම්පත්තිය ඇතිව තිබෙන නිසා අපි ඒවට රැවටෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ සත්‍ය තත්ත්වය පෙන්눔 කළා තිබෙනවා. මේ දීර්ඝ සංසාරයේ අපේ මේ ගමන මේකට ප්‍රධාන වෙන්නේ පෙරටු වෙන්නේ මේ අපේ කර්මවලට හොඳ හෝ නරක හෝ වීමට උපකාර වන්නේ මේ අපට පහළ වෙන සිතයි. මනෝ කුප්පංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. එපමණක් නෙවෙයි අර සිතින්ම නිර්මාණය වෙලා කියන එක. දැන් මේ කතාන්තරය අනුව ඉතාමත් හොඳින්ම පැහැදිලි වෙනවා. සිතින්ම නිර්මාණය වුණ අර මට්ට කුණ්ඩලී ඒ දිව්‍ය ශාරීරිය දැක්කාම ඒ මිනිහෙන්ට පෙනුණා. මේ අර අවසාන අවස්ථාවේ අර බමුණාගේ පුතා මේ විදිහේ බුදු පියාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම මාත්‍රයකින් මේ විදිහට මේ රන් අබරණ සහිත දිව්‍ය ආත්මභාවයක් ලැබුවා නේද කියලා ඒ අවස්ථාවේ සිටි ඒ සත්වෙන්ට පිණී ගියා. ඒක නිසා තමයි අර විදිහටම ඒ ශ්‍රද්ධාව තුලින්ම අනිකුත් ඒ අවශ්‍ය ධර්ම සිටේ එක් රැස් වෙලා තමයි මාර්ගඵල අවබෝධය ලබා ගත්තේ. අන්න ඒක නිසා අපි මේ සුළු හැටියට හිතන මේ කතා ප්‍රවෘත්තියක් තුළ ඉතාමත්ම වටිනා ගැඹුරු ධර්ම අඩංගු වෙලා තිබෙනවා. දැන් අර විදිහට අර එක් මොහොතට ඒ සිතේ විවරයක් ඇති කර ගැනීම ශීලාදී ගුණධර්ම රැකීම තුලින් කෙරෙන්නේ ඒකයි තදංග වශයෙන්. මේ සිත පිරිසිදු කර ගැනීම එහෙම නැත්නම් පහන් කර ගැනීම සිත දියුණු කර ගැනීම පිළිබඳ උත්සාහය අවස්ථා තුනක් තිබෙනවා. ඒකට ධර්මයේ සඳහන් වෙනවා තදංග විකම්බන සමුච්ඡේද කියලා. දැන් සීලයෙන් කරන්නේ ඒ ශික්ෂාපද රැකීමේදී ඒ මොහොතට කුසල් සිතක් ඉදිරිපත් කරලා අර අකුසලයේ පන්නලා අරිනවා. ඊළඟට ඊට වැඩිය ටිකක් පහවුරු විදිහේ ඊට වැඩිය දියුණු අවස්ථාවක් තමයි සමාධිය කියලා කියන එක. ඒකත් මෙන්න මේ විදිහට දැන් භාවනාව දියුණු කරනවා නම් බුද්ධානුස්සතිය ආදී ඒ දුවන හිත මේ ඒ දේවල් වලට අරමුණු වලට දුවන හිත අර විදිහට පාලනය කරගත්ත නම් යම් කිසි හොඳ කර්මස්ථානයක් තුලින් සුවපත් වෙත්වා කියන වචනෙන් එහෙම නැත්නම් බුද්ධෝ අරහං ආදී යම් කිසි ඒ භාවනා කමඨහනක් තුලින් ටික කලක් යනකොට හිත තැන්පත් වෙනවා. තැන්පත් වීම කියලා ඒකට කියන සමාධිය කියලා. සිත අඳුරු කරන ධර්ම, නීවරණ ධර්ම කියලා ධර්මයේ සඳහන් කරනවා. කාම සිතිවිලි, ද්වේෂ සිතිවිලි, නිදිමත ආලස ගති, ඊළඟට තවනෙකුත් ඔය සැක කුකුස් ආදී ඊළඟට නොසන්සුන් ගති. මේ හැම එකක්ම යටපත් වෙලා අර බොර යටපත් වෙලා ඒ විලක් පෑදෙන්න වගේ, විලක වතුර පෑදෙන්න වගේ සිත පැහැදිණු අවස්ථාවක් එනවා. ඒක සමාධිය කියලා කියනවා. ඒකත් මේ භාවනා කර්මස්ථානයක් තුලින් කෙනෙකුට අත්දකින්න පුළුවන් අවස්ථාවක්. ඒක අරිට වඩා ඒ සිතේ පහන් බව ඇති වුණු උන්තාම විශේෂ අවස්ථාවක්. ඊට අවසාන වශයෙන් ඊටත් වඩා ගැඹුරට යන අවස්ථාවක් තමයි සමුච්ඡේද කියලා කියන ඒ සිතේ තිබෙනවා සංසාරයේ දිගට අරගෙන ආපු ඒ අනුසේ ධර්ම කියලා පරපතල කෙලෙස් ඒවා යටපත් වෙලා තිබෙනවා. ඒවා විහිළවන්න, ඒවා නැති කරන්න නම් ප්‍රඥාව වඩන්න ඕන. අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් මේ මුළු මාත් ශරීරය මේ ජීවිතය ගැන කල්පනා කරලා ඒ විදර්ශනා වඩලා යම් කිසි අවස්ථාවක සිත ආලෝකවත් වෙනවා, ප්‍රඥාවෙන් ආලෝකවත් වෙනවා. ඒකට උපකාර වෙන ධර්ම තමයි අර සතිපට්ඨාන සූත්‍රයේ කියන ආකාරයට ඒ සති සම්පජඤ්ඤය, සතිය දියුණු කර ගැනීම, යෝනිසෝ මනසිකාර නියෝනි මෙනෙහි කිරීම. අන්න ඒ විදිහට මෙනෙහි කරලා ඊළඟට ඒ ප්‍රඥාව වැඩෙන ආකාරයට භාවනාව දියුණු කරා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය ඒවා වැඩුවන හේතනත්තාට අර මාර්ගඵල අවබෝධ අවස්ථාවේදී විදර්ශනා ප්‍රඥාව තුලින් අර සංසාරයේ අප දිගට ගෙන යන ඒ අකුසල් වල එහෙම නැත්නම් ඒ ක්ලේශ ධර්ම වල යටටට්ටුවත් ඒවා විනාශ කරන්න පුළුවන් ශක්තියක් සිතෙන් ඇති කර ගන්න පුළුවන් වෙනවා. එතකොට සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ මේක තමයි තුන් බුද්ධ ශාසනය. මේකයි අපට අයිති. බුද්ධ ශාසනය කියන එක දැන් බොහෝ දෙනා නොයෙකුත් ආකාරයට විග්‍රහ කරනවා. නමුත් බුද්ධ ශාසනය කියන්නේ ඇත්ත වශයෙන්ම සීල සමාධි ප්‍රඥා තමන්ගේ හිත සංතානය තුළ වගා කර ගැනීමයි. ඒකට උපකාර වෙන දේ තමයි මේ සිත පළමුවෙන්ම අවශ්‍ය කාරණේ තමයි මේ අපේ සිතේ ඇති වටිනාකම. මේ හැම දෙයක්කටම සිත පෙරටු වෙන බව. සිතම ශ්‍රේෂ්ඨ වෙන බව, සිතින්ම මේවා නිර්මාණය වෙන බව අපි කල්පනා කරන්න ඕන. ඒ අපි අර දිව්‍යාත්ම භාව ගැන ඉතාම ප්‍රකටයි මේ සිතින් මේවා නිර්මාණය වෙන හැටි. වෙන එකක් තවා අපි එදිනදා කල්පනා නොකරත් අපි හිතමු ඔය දැන් ඔය කලයක් වගේ දෙයක් හදන ඒ කුඹල්කරුවා. ඒ කිතේ ඉස්සෙල්ලා කලය පිළිබඳ යම් කිසි චිත්‍රයක් සැලැස්මක් ඇති වෙලා ඒ අනුව අර මැටි පිඬ අරගෙන ඒ කලයක් මැවෙන්නේ. ඒ වගේම මේ ඉදිරිපිට තිබෙන හැම දෙයක්ම යම් කිසි කෙනෙක් නිෂ්පාදනය කරා නම් ඒ නිෂ්පාදනය කිරීම පිළිබඳව පළමුවෙන්ම ඇති වෙන සංඥාව ඇති වෙන හිතේ යම් කිසි සැලැස්මක් ඇති වෙනවා. ගොඩනැගිල්ලක් හදන්න ගියත් එහෙමයි. එතකොට මේ සැලැස්ම ඇති වුණේ කොතනද? හිතේ. ඒක පස්සේ අර පඨවියාපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත ධර්මයන් උපකාර කරගෙන රූපයක් හැටියට මේ මතු වුණාට පස්සේ ඔන්න ඊළඟට ඒකට රැවටෙනවා. මිනිස්සෙන් හිතනවා මේක තමයි ලොකු දෙය කියලා. නමුත් මේකට යටින් තිබෙන මේ සැලැස්ම ඒක කියලා බොහෝ දෙනා කල්පනා කරන්නේ. බුදු පියාණන් වහන්සේ කලේ අන්න ඒ ටික මතක් කරලා දීමයි ලෝකයාට. ඒ තුලින් තමයි කෙනෙකුට මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් වන්නේ. අන්න ඒක නිසා නුනින් කල්පනා කරගන්න ඕන මේක තමයි මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ අර නුසුදුසු දෙයට එහෙම නැත්නම් අනියම් දෙයට වැරදි දෙයට මුල් තැන දීමයි. සම්මාදිට්ඨිය කියලා කියන්නේ හරි දැක්ම කියලා කියන්නේ මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මේ සංසාර දුකින් මිදීමට උපකාර වෙන ධර්ම මතු කර ගැනීමයි. එතකොට මේ ගාථා ධර්මයන් අපි කල්පනා කරන්න ඕන. අපේ ජීවිතය තම තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරන්න ඕන. ඒ වයස් සීමාවක් නැතිව අපි මේ මම මගේ ජීවිතය කොහොමද ගෙන යන්නේ? ලෝකයා කියන හැටියට සමාජය යන ආකාරයටද එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන ආකාරයටද කියලා එහෙම කල්පනා කරලා ඒ තමන්ගේ දිනදා ජීවිතයට අවශ්‍ය යම් කිසි සැලැස්මක් සම්පාදනය කරන්න ඕන. මේ සැලැස්ම තුල තිබෙන්න ඕන ශීලයට තැනක් තිබෙන්න ඕන, සමාධියට තැනක් තිබෙන්න ඕන, ප්‍රඥාවට තැනක් තිබෙන්න ඕන. ඒ කියලා තැනක් කියලා කියන්නේ ඒවා පිළිවෙල වටිනාකම තේරුම් අරගෙන ඒවා මතු කර ගන්න පුළුවන් විදිහට තමන්ගේ දිනදා ජීවිතය ගත කරන්න ඕන. දැන් මේ අවස්ථාවේ සමාදන් වුණ ආදිවස්තුංග ශීලය මේක තුලින් මේ පින්වතුන්ට පුළුවන් අර සදංග වශයෙන් අර සිත මුදා ගන්න විදුලි එළියෙන් අසලෝම විඳින්න වගේ ඒ සුළු සුළු අවස්ථාවල ඒ ඉදිරිපත් වෙන අකුසල් පාවක් කරන්න හිත එන වෙලාවට ඔන්න තමන්ගේ ශීලයේ ඉදිරිපත් කරගෙන ඒවා පන්නලා අරිනවා. ඊළඟට යම් කිසි කෙනෙක් සමාධි ශක්තිය දියුණු කරගත්තනම් ඊටත් වඩා දීර්ඝ කාලයක් තමන්ගේ හිතේ පැහැදීම ප්‍රසන්න බව ආලෝකය තමන්ට අත්දකින්න පුළුවන්. ඊළඟට මාර්ගඵල අවබෝධයෙන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල අවබෝධයෙන් යම් කිසි කෙනෙක් ප්‍රඥාව දියුණු කරගෙන ඒ විදර්ශනා ඥාන දියුණු කරගෙන ඒ සංසාර විමුක්තිය ලැබුවනම් අන්න ලෝකයේ තිබෙන ඒ ඊ타මත්ම වටිනා தත්ත්වය තමන්ගේ සිතේ ඊ타මත්ම දියුණු පිරිසිදු தත්ත්වය තමන්ට අත්දකින්න පුළුවන් වෙනවා. අන්න ඒක නිසා මේ පිණුතුන් කල්පනා කරගන්න ඕන මේ සම්බුද්ධ ශාසනයෙන් වැඩ ගන්න අපට මේ ලැබිලා තියෙන මනුෂ්‍යාත්ම භාවය මේක ඊ타මත්ම දුර්ලභ දෙයක්. දෙවියන් පවා සමහර විට කියනවා මනුෂ්‍යාත්ම භාවය මේ මනුෂ්‍ය ලෝකය තමයි නිවන් දකින්න හොඳම තැන කියලා. කෙටි කාලයක් නමුත් මේ කාලය තුල හරියට වැඩගත්තොත් මේ මනුෂ්‍ය හිත ඊටාමත්ම උසස් තත්වයකට පත් කරන්න පුළුවන්. බුදුවරුව මනුෂ්‍ය ලෝකෙම උත්පත්තිය ලබන්නේ ඒකයි. ඒ කියන්නේ බුදු කෙනෙක් මනුෂ්‍ය ලෝකෙම පහළ වෙන්නේ ඒක නිසයි. අන්න ඒ විදිහට කල්පනා කරලා තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්නට මේ හැම ධර්ම කතාවකින්ම තමන්ගේ ජීවිතයට යම් කිසි ආදර්ශයක් ලබා ගන්න ඕන. සිටි ඇතිවන ඒ කෙලෙස් ක්ලේශ ධර්ම මේවා කළු හැටියට කල්පනා කරලා මේවා පන්නා හැරීමට තමන්ගේ සිතේ අර සුඛ ධර්ම කියලා කියන ඒ කුසල් ධර්ම වැඩි දියුණු කරගන්න පරිත්‍යාගශීලීත්වය ඊළඟට මෛත්‍රිය ඊළඟට ප්‍රඥාව ඒ අවබෝධය ධර්ම අවබෝධය දැන් මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කිරීම තුලින් සිත පහදවා ගන්නට පුළුවන් වෙනවා. මොකද මේ ධර්මය තුලින් අපි බුදු පියාණන් වහන්සේ දකිනවා. ධර්මය අහනකොට තමන්ගේ සිතේ තිබෙන සැකපු ඉවත් වෙනවා, දෙගිඩියාවල් ඉවත් වෙනවා, සිතේ පහන් බවක් ඇති වෙනවා. සිතේ පහන් බව ඉතාමත්ම අවශ්‍ය දෙයක්. ඒක තුලින් තමයි ලෝකේ යථා තත්ත්වය පේන්නේ. හිත අඳුර වෙනකොට, ලෝභයෙන් අඳුර වෙනකොට, ද්වේෂයෙන් අඳුර වෙනකොට, මෝහයෙන් අඳුර වෙනකොට යථා තත්ත්වය පේන්නේ නැහැ. ඒක නිසා අර තමන්ගේ වචන වැරදි වෙනවා. වචනත් ඒ ක්‍රියාවත් එහෙම එකක්ම අකුසල් පැත්තට පව් පැත්තට නැඹුරු වෙලා යනවා. අන්න ඒක නිසා මේ සංසාරයේ සාමාන්‍යයෙන් කෙලෙස් වලට බරව අඳුරට බරව යන ගමනක්. මේකෙන් ඉවත් වීමට නම් විශාල ශක්තියක් ඇති කර ගන්න ඕන. ඇත්ත වශයෙන්ම කුසල අකුසල කියලා වචනේ දෙකේ අර්ථය ගැන සලකලා බැලුවාම කුසල කියලා කියන්නේ දක්ෂ දක්ෂ වීමයි, අකුසල කියන්නේ අදක්ෂ වීමයි. මේ සංසාර ගමන අපායට බරව යාම අදක්ෂ වීමක්, සුගති වලට බරව යාම දක්ෂ වීමක්, ඊළඟට මේ සංසාරේ දිගටම යන්න සිදුවීම මේක අදක්ෂ වීමක්, සසර දුක ඉක්මනින් කෙලවර කර ගැනීම දක්ෂ වීමක්. අන්න එහෙම කල්පනා කරලා බලනකොට අපි ওই ලෞකික ලෝකෝත්තර කුසල කියලා කියන්නේ මේ මේ කුසල කියලා කියන්නේ දක්ෂ වීමයි. මේ දක්ෂ වීම අර දුනු ආය වගේ මේක එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දීර්ඝ කාලයක් වඩන්න ඕන. අන්න ඒක නිසා මේ අද ඉඳලම මේ හැම මොහොතකම උත්සාහවත් වෙන්න ඕන. මේ කාලේ නැතේ කියලා හිතන්නේ නැතිව එදිනදා ජීවිතේ බොහෝ දෙනෙක් කාලේ නැතේ කියලා කියනවා. නමුත් අපතේ යවන කාලයක් තිබෙනවා මේ හැම දිනාටම. මේක හොඳට අඳුන ගන්න පුළුවන්. සමහර විට ධර්ම දේශනාවල දිහෙම අහන්න නොලැබෙන, නමුත් සමාජයේ නිතර අසන්නට ලැබෙන වචනයක් කියනවා රස්තියාදු වෙනවා කියලා කියන එක. මේ රස්තියාදු වෙනවා කියලා කියන්නේ හිතේ මලකඩ බැඳෙන වෙලාවක්, හිත අඳුරු වෙන වෙලාවක්. මේ රස්තියාදු වෙන වෙලාවල් දැන් එදිනදා ජීවිතයේ බොහෝ විට ඔය නගර වල එහෙම අහන්න ලැබෙනවා. මම අසුවල් කාර්යාලයට ගිහින් මම අතන රස්තියාදු වුණා, මගේ තොටේ රස්තියාදු වෙනවා. මෙන්න මේ අවස්ථාව ඉතාමත් හොඳ අවස්ථාවක් තමන්ගේ පුරුදු කර්මස්ථානිය මතු කරගෙන. අපි හිතමු අර බුද්ධ රත්නය මේ සාක්කුවේ තියෙන මණිකක් අරගෙන බලබලා ඒ සතුටු වෙන්න වගේ එබඳු අවස්ථාවලක අර බුද්ධ රත්නය අර මෙතන ප්‍රකාශ කර ඒ ලෝකයේ තියෙන අග්‍රම රත්නය එළියට අරගෙන අනිත් අයට නොපෙනෙන ආකාරයට ඒ අය කවුරුත් උදුර ගන්නවයි කියලා නෙවෙයි, ඒ අයට මේවා ප්‍රයෝජනෙකුත් නෑ සමහර විට. නමුත් අර බුද්ධ රත්නය මතු කරගෙන බුද්ධෝ 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 එහෙම නැත්නම් අරහං අරහං, අන්න එතකොට ඒ ආරක්ෂ්‍යාදු වේලාවෙන් ප්‍රයෝජනයක් ගත්ත උනා. එහෙම නැත්නම් අර සුවපත්ත්වවා කියන යම්කිසි යමං ගත්තු යම්කිසි කර්මස්ථානයක්. එහෙමත් නැත්නම් තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාසය ශාරීරියත් එක්ක තිබෙන එකට තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. ඔන්න ඔය රස්තියාදු වෙන අපතේ යන වෙලාවල් ප්‍රයෝජනට ගන්න පුළුවන් ආකාරයේ ඒ විදිහට කළොත් කලක් යනකොට දවස් දෙකක් සතියක් හමාරක් යාට මාස ගණන අවුරුදු ගණන ওই විදිහට රස්තියාදු වෙන වෙලාවල් වල ওই විදිහට ප්‍රයෝජනෙ ගත්තොත් ඒ තැනැත්තා දන්නේම නැතුව භාවනා යෝගියෙක් වෙනවා, යෝගාවචරයෙක් වෙනවා. අන්තිමට දන්නේම නැතුව වගේ, අපි දන්නේම නැතුව කියලා කියන්නේ ඒකේ තරම් ඒ පුදුම විදිහට මේ සිතේ පැවැත්ම සමහර විට බලාපොරොත්තු නැති අවස්ථාවල මේ සිත මෝරලා තිබෙනවා නම් දන්නේම නැතුව වගේ හරියට මාර්ගඵල අවබෝධය පවා ලබනවා. අතීතිය අර බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවේම අර බණක් අහනකොටම කෙනෙක් රහත් වුණා සෝවාන් වුණා කියලා කියන ඒ කියමන සමහර විට මේ කාලේ බුද්ධිවාදයක් ගත්තු සමහර උගතුන් වැරදි ආකාරයට තේරුම් ගන්නවා. අපටත් පුළුවන් ඒ විදිහට කරන්න කියලා. අර සංසාරයේ දීර්ඝ කාලයක් බුදුවරුන් වෙත් එහෙම නැත්නම් ඒ ශාසනවල ගුණධර්ම පුරුදු කළා ඉහළම මට්ටමට දියුණු කරලා යන්තම් පොඩ්ඩක් විතරක් ඕන වෙලා තිබුණු ඒ හිත්වලටයි ඒ විදිහට ඉක්මනින් ඒ මාර්ගඵල අවබෝධය ලබා ගන්න පුළුවන් වුණේ. ඒ පමණකින් හැම කෙනෙක්ම හිතන්නේ නරකයි. නමුත් අපි ඒකෙන් පාඩම ගන්න තියෙන්නේ එබඳු ඒ සුළු වෙලාවක එහෙම තත්ත්වයක් අපිට ලබා ගන්න කෙනෙකුට ලබා ගන්න නම් ඒක දීර්ඝ කාලයක් පුරුදු කරන්න ඕන, පුහුණු කරන්න ඕන. ඒකට අවස්ථාව තම තමන්ගේ ජීවිත තුළින් මතු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට මේ පින්නතුන් අද දින මේ වටිනා පොයේ දවසක මේ විදිහට මේ ආජීවශ්‍රමක ශීලය කියන වටිනා ශීලයක් සමාදන් වුණා. මේක චාරිත්‍ර ධර්මයක් හැටියට නෙවෙයි, මේක එක එකක් ගැන කල්පනා කරලා මෙතන කියන්නේ කය වචනය පාලනය පිළිබඳ යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් මේ ශීලය කියලා කියන්නේ. ඒක රැක ගැනීමට නම් සිත උපකාර වෙන්න ඕන. සිත උපකාර කරගන්න යන අර විරති චෛතසික කියලා කියපු අර වෙන්වීමේ සිත, මේ කියපු කාරණා වලින් වෙන්වීමේ සිත මතු කරගන්න ඕන. මේ දේවල් කරන්න එපා කියලා කියීම වඩා පහසුයි. අන්න එක නිසායි බුදු පියාණන් වහන්සේ මේ ශීලාදී ගුණ ධර්ම වල වේරමණී කියන වචනේ යොදලා තිබෙන්නේ. මේකේ දෙයක් නැහැ කියලා සමහර විට උගතුන් කල්පනා කරනවා. මේකේ තමයි තිබෙන්නේ. ඉතින් ඒක නිසා ඒ විදිහට මේ ආජීවස්තව ශීලයේ ඒ ශීලය තුලිනුත් ඒ සමාදන් වෙන අවස්ථාව හොඳට හිතේ යොදලා කරනවා නම් ඒ අවස්ථාවත් හිතේ ලොකු විවරයක් වෙන අවස්ථාවක්. මම මේ දේ කළා මෙයින් පස්සේ මම ඒව කරන්නේ නැහැ කියලා ඒක හිතේ අදිෂ්ඨානයක් දාගන්නවා. ඒක ලොකු දෙයක්. ඒ උදෑසනේ ආදිෂ්ඨානය ගත්තා නම් ඒකේ දිනදා ජීවිත එදා ඒ මුළු දවසේ ඒක රකින්න පුළුවන් නම් ඒ තැනට ලොකු සිතේ ප්‍රසාදයක් පැහැදීමක් සතුටක් ඇති වෙනවා. ඒ හැන්දෑවේ අන්න ඒ විදිහට ඒ ශීලය ඊළඟට ඒ වගේම ඒ දිනදා ජීවිතේ නම් කිසි භාවනා කර්මස්ථානයක් පුරුදු කරගත්තා නම් ඒ අර කියාපු රස්තියාදු වච්ච වෙලාවල් වල එහෙම ඒ අමාරු වෙලාවන් නැති කියලා කියන්නේ නැතිව ගැළබෙන ලැබෙන ආකාරයකට විවේක අවස්ථාවවල විනෝද කරන්න විනෝද වෙලා සතුටු වෙන්න පුළුවන් අවස්ථාවවල අර භාවනා කර්මස්ථානිය මතු කරගෙන සිත දිනු කරගත්තා නම් අන්න එතකොට ඒ තනත්තා දන්නේම නැතුව සමාධියනුත් වැඩෙනවා. යම් කිසි අවස්ථාවක සිත ධානයටත් වැඩෙන්න පුළුවන්. බ්‍රහ්ම මහන්සි වල වැඩ කටයුතු කරලා අර කර්මස්ථානිය මෙනෙහි කරගෙන හාන්සි වුණාම ඇඳේදීම සමහර විට ධානය ලැබෙන්න පුළුවන්. අන්න එතකොට ওই විදිහට කළා තමයි අතීතයේ ගිහි පින්නතුන් අර නකුල මාතා නකුල පිතා චිත්ත ගහපති අනාථ පින්තික ආදී මේ විදිහේ ලොකු තත්ත්ව ලබා ගත්තේ මේවා යෙදෙනවා. අර අනිකුත්තේ මිල මුදල් පිළිබඳ කාරණාවල නිරත වෙලා ඒවයි ගැලිලා ජීවත්තුම ජීවිත නෙවෙයි බුද්ධ කාලයේ බෞද්ධ ගිහි පින්නතුන් උපාසක උපාසිකාවන් අතර තිබුණේ. ධර්මයට නැඹුරු වෙලා ධර්මයට කොහොම හරි කාලය සොයාගෙන අන්න ඒක නිසා ඒ විදිහට සමාධියක් දිනු කරගන්න පුළුවන්. ඊළඟට ඊට වඩා වටින දේ තමයි අන්තිමට ඒ සමාධියත් උපකාර කරගෙන ලෝකේ යථා තත්ත්වය අනිත්‍ය දුක්ඛ අනාත්ම බව. ඒකත් එදිනදා ජීවිතයේ මේ සිදුවන සිදුවීම් තුනේ මේ අත්ත වශයෙන්ම ලෝකයේ සිදුවන හැම සිදුවීමක්ම දාන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණා තුන තුරට. මේක ලකුණු තුනක් බුදු පියාණන් වහන්සේ ත්‍රිලක්ෂණය කියලා කිව්වේ ලකුණු තුනක්. මේ ලකුණු තුන හැමතැනම දකින්න පුළුවන් බැලු බැලු තැන. නමුත් ඒකට හරියට ආකාර මෙනෙහි කිරීම තිබෙන්න ඕන. යෝනිසෝ මනසිකාර කියලා කියන හරියට බලන්න ඕන. හරි දැක්ම තිබෙන්න ඕන. හරි දැක්ම ඇති පුද්ගලයාට ලෝකයේ මේ ගලන ඇල දොල ගංගා මේ වැටෙන ගස් වලින් වැටෙන ගෙඩි මල් ඵල හැම දෙයක්ම මේ හැම දෙයක් තුලින්ම මේ විදර්ශනාව දිනු කරගන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛනාත්ම ත්‍රිලක්ෂණය දකින්න පුළුවන්. අන්න ඒ විදිහට එදිනදා ජීවිතයේ තමන්ගේ සිත හසුරුවා ගන්න පුළුවන් ආකාරය ගැන හොඳට කල්පනා කරන්න ඕනේ. මේක බෑ කියලා කල් දාන්නේ නැතිව වයෝවෘද්ධ වුණ අවස්ථාව මරණාසන්න අවස්ථාවේ පමණක් සිත පහදවාගෙන අපිත් මණ්ඩ කුණ්ඩලී වගේ දිවි ලෝකෙ යන්න කියලා හිතාගත්තොත් අන්න මේ ධර්ම කතාව ගැන විදිහට තේරුම් ගත්ත වෙනවා. විපරීත හැටියට තේරුම් ගත්ත වෙනවා. එහෙම නෙවෙයි හිතන්න තිබෙන්නේ දැන් මේ ලෝකේ කතාවක් කියනවා අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා. අන්න ඒ විදිහට මේ තරම් මේ සුළු මොහොතක මෙහෙම දෙයක් කරගන්න පුළුවන් නම් හිතෙන් මේක මේ හොඳට දියුණු කරගත්තාම මොනවා කරන්න මොනවා නොකරන්න බැරිද කියලා අන්න ඒ විදිහට කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කරගෙන මේ දින මේ සීල සමාදානින් ඊළඟට මේ ධර්ම ශ්‍රවණයෙන් දුනුවන් කෙරෙහි සිත පහදවා ගැනීමෙන් Taman මේ ගාථාවෙන් ප්‍රකාශ කළ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ආරම්භයක් කළා. ඒ තුලින් ධනිත වූ මේ කුසල සම්භාරය යම් කිසි අවස්ථාවක ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන නිවනට උපකාර වන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම Tamanගේ චිත්ත සන්තානය තුල වගා දියුණු කර ගැනීමෙන් මේ ජීවිතේදීම හැකිනම් ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල අවබෝධයෙන් මේ උතුම් වූ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගෙන සිරු ජාති ජරා ජාති මරණ ආදී සංසාර දුකින් අත්මිතිය මා මහ නිවනින් සැනසීමට හැකියාව ලැබේවා ශක්තිය ලැබේවා බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ. ඒ වගේම යම් තාක් ශාසන ආරක්ෂක සම්යක් දෘෂ්ටික දිව්‍ය බ්‍රහ්ම සමූහයා සිටිනවා නම් ඒ වගේම මේ පූජනීය ස්ථානයට අධික්‍රුවිත දෙවි දේවතාදී යම් ආත්ම භාවයන් සිටිනවා නම් පින් කැමති නිවන් කැමති හැම කෙනෙක්ම මේ අපේ මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසල අනුමෝදන් වෙත්වා. ඒ අනුමෝදන් වී ඒ හැම දෙනෙක්ම උතුම් ඒ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරත්වා කියලා ප්‍රාර්ථනා ඇති කරගන්න. ඒ වගේම තම තමන්ගේ නැතිීමේ පරිලෝකීය වූ යම් තාක් ඥාති වූ එපමණක් නොවේ අවීචියේ පටන් අකනිට දක්වා යම් තාක් පින් කැමති නිවන් කැමති ශක්තිය ඔය හැම දෙනෙක්මත් අපගේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසල අනුමෝදන් වී තම තමන්ගේ දුබල තත්ත්වවලින් මිදී ධර්ම මාර්ගයේ යමින් පිටාකින්ම නිතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ඒ පාදා කරගෙන දැන් මේ විදිහට කියලා ගාථා කියලා ඒ පින් සමුහවන්න. එත්තාවතා චම්මේ
සත්
ප්‍රීතියෝ යජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භක්ඛන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා දුක්ඛ භාන්ති තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාං භාවේන සදා දුක්ඛ භාන්ති තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්ප සංඝාං භාවේන සදා සුඛ භවන්ති තේ නිත්‍යං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වෙච්චේ අතුනි බාන සම්පත්ති නාතේ සම්පත්ති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.